ගරු කතානායකතුමනි, අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සිනෝ තේ සාරන් නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. සරුදේ නිසරු ලෙසත් නිසරුදේ සරු ලෙසත් ගැනීමට පුහුරු වුණු පුද්ගලයාට කිසිම දිනක නිවැරදි දේ අවබෝධ කරගැනීමට නොහැක්කේ කියලා බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට කලින් දේශනා කළේ මෙවන් විපක්ෂයක් ශ්‍රී ලංකාවේ බිහි වෙනවාය කියන එක අර කොසල් රජතුමාගේ සීන වගේම අනාගතය දැකීමෙන් නැයි කියන එක අපිට විශ්වාසෙන් පැහැදිලි කරන්න පුළුවන්. ගරු කථානායකතුමනි, රාත්‍රියේ අඳුරේ දිදුලන චන්ද්‍රයා දවල් කාලයේදී හිරු ආලෝකයේ ලැබීමත් සමගම එක්කෝ චන්ද්‍රයා නොපෙනී යනවා නැත්නම් නොපෙන්න පෙන්න ගන්නට පේන්න තිබෙනවා. සියල්ල අපි දැකිය යුත්තේ පසුබිම සමගයි. එකම චන්ද්‍රයා දවාලට රැයට වෙනස් වන්නේ චන්ද්‍රයා තිබෙන පසුබිම වෙනස්ව තිබෙන නිසයි. එහෙනම් ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද මේ අයවැය පිළිබඳ අපි විවරණයක යෙදෙන්න ඕනි, විශ්ලේෂණයක යෙදෙන්න ඕනි. පවතින පසුබිම හඳුනා ගැනීමෙන්, ජාතික සහ ජාත්‍යන්තර පසුබිම හඳුනා ගැනීමෙන්, ගරු කථානායකතුමනි, 2020 ඔක්තෝබර් මාසේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල World Economic Outlook නමින් මේ 2020 වසරේ ලෝක ආර්ථික තත්ත්වය පිළිබඳ තමන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මේ වසර තුල ලෝක ආර්ථිකය, සමස්ත ලෝක ආර්ථිකය ආර්ථික වර්ධන වේගය පෙන්වන්නේ 4.4%. වෙනත් වචන වලින් කියනවා නම් 4.4%කින් සමස්ත ලෝක ආර්ථිකය හැකිලී ආවිය කියලා ලෝක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ වාර්තාවේ දක්වලා තියෙනවා. ඒ වගේම රටින් රටටත් ආර්ථික වර්ධන වේගය ගැන කතා කරනවා. එයිදී පසුගිය වසරේ 108% ආර්ථික වර්ධනයක් පෙන්වූ අපේ අසල්වැසියා ඉන්දියාව මේ වසරේ වාර්තා කරන්නේ ඍණ ආර්ථික වර්ධනයක් 10%කින් ආර්ථිකය හැකිලී යෑමක් කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝගතනය කරනවා. එහෙම ඉන්දියාව 108% සිට ඍණ 10%ට යනවා කියද්දී ශ්‍රී ලංකාව ගැන කියන්නේ 2.3%කින් විතර යන්තම් ආර්ථික වර්ධනයක් පෙන්නපු ශ්‍රී ලංකාව ඍණවන්නේ 3%කින් පමණයි කියලයි ජාත්‍යන්තර මුල් අරමුදල පුරෝගතනය කරන්නේ. ඒ නිසා සමස්ත ලෝකයේ මුණ දීලා තියෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ ආර්ථික අභියෝගයන් කළමනාකරණය කිරීමේදී ලෝකයේ අන් රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියේම ඉන්නවා කියලා අපි නෙවෙයි කියන්නේ, මෙතුමන්ලා වන්දනා නමස්කාර කරන ජාත්‍යන්තර අරමුදලයි කියන්නේ කියන එක අපි විපක්ෂයට සිහිපත් කරනවා. ගරු කථානායකතුමනි, මා මිත්‍ර ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රීතුමන්, ඒ වගේම ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමන් දිගු දේශනා පවත්වමින් මේ අයවැය පිළිබඳ කර්කශ විවේචන ඉදිරිපත් කරමින් ආර්ථිකය කළ යුත්තේ කෙසේදයි අපිට දේශනා පැවැත්තුවා. මෙතුමන්ලගේ මේ දේශනාවලට රැවටිලා තමයි, මේ දේශනාවලින් නොමග ගිහිල්ලා තමයි 2015 කරලා පෙන්නන්න මේ සුන්දර දේශය අපට හදලා දෙන්න කියලා එතුමන්ලට රට බාර දුන්නේ. මොකද උනේ 2015යි 2019 අතර ඒ වසර පහ තුල ආර්ථික ඒක පුද්ගල ආදායම වර්ධනය වුණේ ඩොලර් 33කින් විතරයි. ඩොලර් 33ක් කියන්නේ ගරු කථානායකතුමනි, වසරකට ඩොලර් 6ක අතිශයින්ම ඉතිහාසයේ නූවිරු අයුරින් අතිශයින්ම පහත් අගයකින් තමයි මෙතුමන්ලගේ වසර පහේදී ආර්ථිකය වර්ධනය වුණේ. ඒ විතරක් නෙවෙයි, ට්‍රිලියන 7ක්ව තිබුණු ආණ්ඩුවේ ණය ට්‍රිලියන 13 දක්වා ඔන්න වෙන්න තිබෙ දෙගුණයක් වෙන්න, කරපු දෙයකුත් නැත, බෙරේ පළුවකුත් නැත වගේ කරපු වැඩක් නැති වුණාට ණයකන්දක් නම් ඔන්න අරන් තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුව බාරගද්දි 2005 100:103 රටේ ණය අනුපාතේ දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට 100:103 තිබ්බ ණය අනුපාතේ අපි 71% දක්වා පහළට ගෙනල්ලා මෙතුමන්ලට රට බාර දුන්නේ. මෙතුමන්ල මොකද කරේ? ඒක 87% දක්වා වර්ධනය කරගත්තා. ඒ නිසා පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බෑ වගේ විපක්ෂී දෙසන අයට ආණ්ඩුවට ආවම කරලා පෙන්නන්න බැරි වෙනවා කියන එක අපි පෞගිය අවුරුදු පහ පෙන්වමින් තමුන්නාසලට සිහිපත් කරනවා. කතාව හොඳයි, කතාව තරමට වැඩක් තියෙන්න ඕනි, එතනයි තමුන්නාසල ෆේල්, තමුන්නාසල අසමත් එතනයි කියන එක අපි තමුන්නාසලට කියනවා. ඒ වගේම ආනයන සීමා කිරීම ගැන විපක්ෂයෙන් විපක්ෂ නායකතුමාගෙන් කර්කශ විවේචනයක් එල්ල වුණා. ගරු කතානායකතුමනි, දේශීය නිෂ්පාදකයමේ ආනයන සීමාව ගැන සතුටු වෙද්දී, දේශීය ගොවිය ආනයන සීමාව ගැන සතුටු වෙද්දී, විදේශීය රටවල් වල අපනයන වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින විදේශීය රටවල් වල නියෝජිතයන් ලෙසින් පෙනී සිටින විපක්ෂයේ මන්ත්‍රීවරු අද ඒ ගැන දුක් වෙනවා, විවේචනය කරනවා, අපට බැන වදිනවා. ගරු කතානායකතුමනි, 2019 වසරේදී අපි භාණ්ඩ පිටරට යවලා නැත්නම් අපනයනෙන් ඩොලර් බිලියන 12ක් උපයගද්දී පිටරටින් භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් බිලියන 20ක් වියදම් කරා. අපනයන ආදායම ඩොලර් බිලියන 12යි මෙතුමල්ලගේ ආණ්ඩුවේ අන්තිම අවුරුද්දේ. හැබැයි ආනයන වියදම ඩොලර් බිලියන 20යි. මේ ඩොලර් බිලියන 8ක පරතරේ පියවගත්තේ කොහොමද? විදේශික ශ්‍රමිකයන් ලැබූ මුදල් වලින්, සංචාරක කර්මාන්තෙන්, ඍජු විදේශ ආයෝජන වලින්, ඒ වගේම ණය ලබා ගැනීම. 2019 අතරේ වසරේ ආනයන අපනයන පරතරේම පියවගත්තා. මේ අපිට ලබා දීලා තියෙන රීසන්ට් ඉකොනොමික් ඩෙවලොප්මන්ට්ස් කියන ශ්‍රී ලංකා මහ බැංකුව 2020 ඔක්තෝබර් මාසයේ නිකුත් කළ මේ වාර්තාව අනුව 2020 අගෝස්තු මාසයේ අවසන් වෙන විට පළවෙනි මාස 8 පමණක් අපනයන සහ ආනයන අතර පරතරය ඩොලර් බිලියන 4ක්. දැන් මේක අපි පියවගන්නේ කොහොමද? සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය බිඳුවට වැටිලා විදේශීය ආයෝජන නැත්තරව නැති ගානයි. විදේශගත ශ්‍රමිකයන්ට රැකියා අහිමි වෙලා කොරෝනා අවසංගතයට ගොදුරු වෙලා ජීවත් වෙන්න විදියක් නැහැ කියලා මෙතෙක් අපිට සල්ලි එව්ව අය අනේ අපිව ලංකාවට ගෙන්න ගන්න තුරු හරි, අපිට රස්සාවක් හොයා ගන්න තුරු හරි අපිට සල්ලි එවන්න කියන මට්ටමට අද වැගිට වැටලා තියෙනවා. ඒ වගේම තමුන්නාන්සලා සීමාව ඉක්මවා වගකීම් විරහිතව ණය ගැනීම නිසා තවදුරටත් විදේශ ණය ලබා ගැනීමේ නොහැකි තත්ත්වයක් තියෙනවා. දැන් එතකොට ආනයන සහ අපනයන අතර පරතරේ පියවන්න සම්ප්‍රදායිකව පාවිච්චි කරපු විදේශ ආයෝජනත් නැත්තම්, සංචාරක කර්මාන්තෙත් නැත්තම්, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදලත් වෙනදා වගේ ලැබෙන්නේ නැත්තම් කොහොමද මේ පරතරේ පියවගන්නේ? පරතරේ පියවගන්න නම් අපිට අපනයන ආදායමේ මට්ටමට හැකි පමණින් ආනයන සීමා කරන්න සිද්ධ වෙනවා. එහෙම නරකනම් ඊට වඩා හොඳ ක්‍රම තියෙනවා නම් විවේචන වෙනුවට අන්න ඒ විකල්ප ඉදිරිපත් කරන්නේ කියලා අපි විපක්ෂයට අභියෝග කරනවා. ගරු කතානායකතුමනි, ආනයන සීමා නිසා වසර පුරාවටම ඩොලරේ රුපියල් 185 මට්ටමේ පවත්වා ගැනීමට අපිට හැකි වුණා. ඇයි අපිට එහෙම කරන්න සිද්ධ වුණේ? පසුගිය ආණ්ඩුවේ වගකීම් විරහිත අනවශ්‍ය ණය ලබා ගැනීම නිසා මේ වසරේ පමණක් අපිට ඩොලර් බිලියන 4.5ක් විදේශ ණය ගෙවන්න උරුම වුණා. වගකීම් යුතු ආණ්ඩුවක් විදියට විපක්ෂයට බැනවදිමින් සිටිනා වෙනුවට ඒ ඩොලර් බිලියන 4.5ම එක සතයක් අඩු නැතුව, එක පොලි ඩොලර් සතයක් අඩු නැතුව සමස්තයම මේ වෙන විට ගෙවලා තියෙනවා කියන එක අපි ඊටාම වගකීම් සාගතව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා ගරු කතානායකතුමනි. හැබැයි අපි කොහොමද මේක ගෙවන්නේ? දැන් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා අපි ඩොලර් බිලියන එක ණයක් ගෙවා දැමුවා. ඩොලර් බිලියනයක් ණයක් ගෙවා දාන්න ගරු කතානායකතුමනි අපිට සිද්ධ වෙනවා ඩොලරේ රුපියල් 185යි නම් රුපියල් බිලියන 185ක් මහ බැංකුවට ගෙවලා ඩොලර් බිලියනයක් අරගෙන ඒ ණය ගෙවා දාන්න. මේ රුපියල් එක විදේශ විනිමය අනුපාතේ රුපියල පාවෙලා යන්න ඉඩ ඇරලා, රුපියල පිරියෙන්න ඉඩ ඇරලා මේක 185 186 වුණොත් ගරු කතානායකතුමනි ආණ්ඩුවට සිද්ධ වෙනවා වැඩි වෙන සෑම රුපියලටම රුපියල් බිලියනයක් වැඩිපුර හොයාගන්න ඩොලර් බිලියනයක් මහ බැංකුවෙන් ලබා ගැනීම සඳහා. ඒ නිසා ඒ රුපියල් බිලියනේ හොයාගන්න වෙන්නේ මේ රටේ ජනතාව මත බදු පැනවීමෙන්, ජනතාව මත පීඩනයක් ඇති කිරීමෙන්. ඒ නිසා තමයි ලෝකයේ අපේ ලෝකයේ ප්‍රධාන අපරාධ වෙළඳපොළවල් වෙන ඇමරිකා එක්සත් ජනපදයත් යුරෝපීය සංගමයත් මිලදී ගැනීමේ හැකියාව කඩාවැටිලා, කොරෝනා වසංගතයෙන් ආර්ථිකය කඩාවැටිලා තිබෙන පසුබිමක අපිට ණය ගෙවා ගැනීමදී ජනතාවට බරක් නොවෙන්න නම්, රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට නම් අපිට වෙනත් විකල්පයක් නැහැ මේ මේ අනුගමනය කරලා තියෙන ආර්ථික ප්‍රතිපත්තිය හැර. නිසයි අපි විපක්ෂයට අභියෝග කරන්නේ ඔබට දෙසැම්බර් මාසේ 10 වෙනිදා වෙනකන් කල් තියෙනවා. කරන ක්‍රමය වැරදි නම් හරි ක්‍රමය මොකද්ද කියන එක තමුන්නාන්සලා රටට ලෝකෙට ඉදිරිපත් කරන්න ඕනි. ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් අපි ජනාධිපතිතුමා ජාතිය මතා ප්‍රකාශ කළ ආකාරයෙන්ම අපි විශ්වාසයේ තවන්නේ විපක්ෂයෙන් විදේශ බලවතු මත නෙවෙයි, ජාත්‍යන්තර සංවිධාන මත නෙවෙයි, NGO වලින් ලැබෙන උපදෙස් මත නෙවෙයි. අපි විශ්වාසයේ තබන්නේ දේශීය දැනුම මත, දේශීය ව්‍යවසායකයා මත, දේශීය ජනතාව මත, දේශීය සම්පත් මත. කාටත් බෑ කිව්ව කොටි ත්‍රස්තවාදයේ පරාජය කළ මහින්ද ගෝඨාභය සුසංයෝගය කොරෝනා යුද්ධයේ අද ලොවට ආදර්ශයක් වෙමින් ජය ගන්නා ආකාරයෙන්ම කොටි ත්‍රස්තවාදයේ පරාජය කළ ආකාරයෙන්ම මේ ආර්ථික යුද්ධයත් ජයගෙන පෙන්වනවා කියන උදාන වාක්‍යය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
ඕම ස්තුති. ගාන්ත කරුණ අධිර කොමන්ට විනාඩි 9ක් තියෙන ඔබතුමාට.
අර කතානායකතුමනි, අපේ ගම්වල ජනවහරි තියෙන අපූරු ප්‍රසිද්ධ කතාවක් මට මතක් වෙනවා. දවසක් ඈත ගමක ඉඳලා කීප දෙනෙක් කොළඹට ආපු වෙලාවක පේමන්ට් එකේ එක වෙලෙන්දෙක් ඔහොම ලස්සනට පැකට් කරපු හොඳ ලේබල් එකක් ගහපු කමීස තොගයක් බිම දාගෙන මිනිස්සු වට වෙලා උණු කැවුම් වගේ පොරකකා මිලදී ගන්න හැටි දැකලා තිබෙනවා. ඒ පදික වෙලෙන්දා කෑග ගහ කියනවා, වෙනදා එකක් ගත්ත මිලට අද දෙකක් ගන්න පුළුවන්, පිට නෑ පිට නෑ අපෙන් විතරමයි කියල. ඉතින් අර ගමෙන් ආපු අයත් හිතුවා මෙච්චර ලස්සනට පැකට් කරලා තියෙන කමීස වෙනද එකක් ගත්ත එකේ අද දෙකක්ම ඒ ගණනට ගන්න පුළුවන් එකේ පිටනෑ පිටනෑ කියපු කමීස දෙක දෙක අරගෙන ගමේ යන්න ඕන කියලා. අන්තිමට ගමේ ගිහින් දිගෑරලා බලනකොට තමයි දැක්කේ කොලර් එක තියෙනවා, අත් දෙක තියෙනවා, බොත්තන් සමග ඉස්සරහා පැත්ත තිබෙනවා, ඒත් පිට නැති නිසා අඳින්න බැරි බව. ගරු කතානායකතුමනි, මට මේ අයවැය කතාව අහනකොටත් මතක් වුණේ ඒ පිට නැති කමීසේ කතාව. කතානායකතුමනි, මේ අයවැයත් හරියට පිට නැති කමීසයක් වගේ. කතානායකතුමනි, අපි දන්නවා අයවැය ලේඛනයක් කියන්නේ ආණ්ඩුවේ පසුගිය වසරේ සාර්ථක අසාර්ථක බව පිළිබඳව ශේෂපත්‍රයක් වගේම ඉදිරි වසරේ සාර්ථක අසාර්ථකත්වය පිළිබඳව පුරෝකථනයක් බව. ගරු කතානායකතුමනි, අයවැය කතාව ඉදිරිපත් කරනකොට අගමැතිතුමා සඳහන් කර පරිදිම මේ අයවැයේ පදනම ජනාධිපති වර්ණෙදිත් පසුගිය මහමැති වර්ණෙදිත් දෙපාරක්ම ජනතාව අතර බෙදපු, අද ඔබතුමා අසුන්ගෙන සිටින මේ මූලාසනයේ ඉඳගෙන ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කියලයි අපිත් විශ්වාස කරන්න. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැම පිටුවකම දකින්න පුළුවන් ප්‍රධාන තේපාපාතය තමයි මේ තිනවා ඒ ප්‍රකාශනය, පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වෙන පවුලක් කියන එක. ගරු කතානායකතුමනි, ජනාධිපතිවරයාගේ සම්පූර්ණ දූරකාලයේ තිබෙන්නේ දවස් 1825යි. එයින් 365ක් දැන් ඉවරයි. දවස් වශයෙන් ගස්තොත් තව තියෙන දින 1460යි. දුරකාලයෙන් පහෙන් එකක් ඉවර වෙලා අවුරුද්දකට පස්සේ ආපසු හැරලා බලනකොට ආණ්ඩුවේ ලොකු ලොකු පවුල් කීපයක් හැරුණකොට සතුටින් ජීවත් වෙන පවුල් කීයෙන් කීයක්ද තියෙන්නේ කියලා අපි දකිනවා. දැන් ඇත්ත වශයෙන්ම ගම සමග පිළිසඳර මාධ්‍ය සංදර්ශනයක් නොකර සැබෑ ලෙස ජනතාවගේ අදහස් විමසන වැඩසටහනක් වුණා නම් මේ දවස්වල ගමට නගරයට ගියාම තමුන්නාන්සලාට දැක ගන්න පුළුවන් සතුටින් ජීවත් වෙන පවුල් කොපමණ සංඛ්‍යාවක්ද රටේ තියෙන්නේ කියලා. ගරු කතානායකතුමනි, දැන් අවුරුද්දකට පස්සේ මේ ආණ්ඩුවට මොකද්ද ජනතාවගෙන් ලැබිලා තියෙන සහතික? තමුන්නාන්සලාට ඡන්දේ දීපු අයයි ඒ 69 ලක්ෂයත්, ඒ වගේම නොදීපු ලක්ෂ සංඛ්‍යාත පිරිසත් අද බහුතරයක් කියන්න පටන්ගෙන තියෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුව ෆේල්, අසමත් ආණ්ඩුවක් කියන එක අවුරුද්දක් යනකොට රට පුරාම ජනතාවගේ මුවින් පිට වෙන්න පටන්ගෙන තිබෙනවා. ගරු කතානායකතුමනි ආණ්ඩුව ෆේල් කිව්වහම සමාජ මාධ්‍ය දිහයි විපක්ෂයේ දිහයි වෛරයෙන් බලන්න එපා. තමුන්නාන්සලගේ හෘද සාක්ෂියත් එක්ක කතා කරලා බලන්න. ඇත්තටම ජනතාවගේ පැත්තෙන් නැගෙන මේ සහතිකේ කොච්චර සාධාරණද අසාධාරණද කියන එක. තමුන්නාන්සලගේ සෞභාග්‍ය දැක්මේ 39 වෙනි පිටුවේ කියලා තියෙන්නේ ගොවි ජනතාව නගා සිටවන හැටි විදිය ගැන. දීර්ඝ විස්තරයක් කරලා තිනවා ගොවි ජනතාව නගා හිටවන විදිය ගැන. මෙන්න මේකේ තියෙන විදියටම මේ වචනවලින්ම කියනවා නම් මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ. ගොවියා නැවත නගා සිටුවීම සඳහා පවතින පෝර සහනාධාර ක්‍රමය වෙනුවට වගාවට අවශ්‍ය කෘතිම හා කාබනික පෝර නොමිලේම ලබා දීමට කටයුතු කරනු ලැබේ කියලා ඉතාම පැහැදිලිව ජනතාවට ඡන්ද වේලාවේ මේ ප්‍රකාශය සඳහන් කරලා තියෙනවා. අයවැයේදී අමතක කරපු ගොවීන්ට කියපු සුරංගනා කතා තවත් බොහොමයක් තියෙනවා කතානායකතුමනි. දැන් තමුන්නාස්සලා ඒවා ඕන කමින්ම අමතක කරාට ජනතාවටත් අපිටත් ඒවා හොඳට මතකයි. මේ පොතේ ඒවා හොඳට සටහන් කරලා තියෙනවා. ඒ අතර ගොවි විශ්‍රාම වැටුප ගැන ලොකු කතන්දර කියලා තිබෙනවා. ගොවි ණය කපා හැරීම ගැන බොහොම ලස්සනට රචනාවක් දීලා තියෙනවා. ගොවි රක්ෂණ වැඩසටහන් වගේවත් අද තමුන්නාස්සලා අමතක කරලා තිබුණාට මේ පොතේ හොඳට සටහන් කරලා තියෙනවා ජනතාවට හොඳට මතකයි. දැන් මේ පෝර නොමිල දෙනවයි කියන කතාවට කොච්චර පිරිසක් රැවටුණාද? අපි දන්නවා නොමිලේ පෝර දෙනවයි කිව්වහම එළවලු ගොවියෝ උඩරට පළාතේ, අපේ වගේ පළාත්වල කුඩා තේවතු හිමියෝ, ඒ වගේම කුරුඳු ගොවියෝ විශාල වශයෙන් ඒ පොරොන්දුව ගැන ආකර්ෂණය වෙලා ජනතාව ඡන්දෙ දුන්නා. දැන් මේ අයවැය ඉදිරිපත් කරනකොට ඒ ගොවීන් ඔක්කොම අමතක කරලා පෝර මිටිය රුපියල් 1500ට ගන්න විදිය තමයි තමුන්නාන්සලා ප්‍රකාශ කරලා තිබෙන්නේ. මගේ වෙලා බාධා නොවී ගන්න.
ගරු කතානායකතුමනි, ඔබතුමා සම්පූර්ණ වැරදි දෙයක් මං හිතන්නේ ඔබතුමාට මේ පිළිබඳ දැනුමක් නැතුව. ඔබතුමාලගේ ආණ්ඩුව තමයි ගරු මන්ත්‍රීතුමා පෝර සහනාධාරේ කැපුවේ. ගොවියගෙන් පෝර සහනාධාරේ පහුගිය අවුරුදු පහේ කැපුවා. ඒතර ඔබතුමා කැබිනට් මණ්ඩලයේ. අපි ගරු මන්ත්‍රීතුමා හෙක්ටයාර් දෙක දක්වා වී ගොවියට 100%ක් නොමිලේ පොහොර දෙනවා. ඒ සඳහා වැය වෙන මුදල 144,000ක් රජය නිකන් දෙනවා. අනෙකුත් වගාවන් සඳහා රුපියල් 4000ක් වෙන පොහොරක 1500ට දෙනවා. 2500ක සහනාධාරයක් ලැබෙනවා. මේක ඔබතුමාගේ දැනගැනීම සඳහා.
බොහොම ස්තුතියි.
මම කෘෂිකර්ම
නියෝජනය බොහොම හොඳයි. මම දන්නවා ඔබතුමා මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා දන්නවා ඔබතුමාගේ දක්ෂතාවය ඒව ගැන කතා කරන්න. මේ පොතේ තියෙන එක මං කියන්නේ. ඉතින් ඒක තමයි මේ 39 වෙනි පිටුව 39 වෙනි පිටුව බලන්න. කුෂික නෑ මට මේ පොතට වඩා කුෂිකර්ම නැමැති විශ්වාසයි. හැබැයි මේ පොතේ තියෙන එක තමයි මම මේ කියන්නේ. හරිනේ ජනතාව කියුවේ මේ පොත ඡන්ද
දෙන්න. හරි දැන් කාලය අවසන් වෙනවා.
බොහොම සුළු වෙලාවයි තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලාට පිළිගන්න වෙනවා එක්ක නොමිලේ පෝර කතාව ඡන්ද ප්‍රෝඩාවක්, එහෙම නැත්නම් ආණ්ඩුව ෆේල් කියන එක. කතානායකතුමනි, දැන් ජනතාව නිකන් ආවට ගියාට තමුන්නාන්සේලා ෆේල් කියලා කිව්වේ නැහැ. ඒකට හේතු ඇතුවයි කිව්වේ. දැන් බලන්න මාස ගණනාවක් තිස්සේ මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා මේ දක්වාම ලෝක වෙළඳ පොලේ තෙල් මිල බැහැගෙන ගියා. එතකොට ඒ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙන්න කියලා කිව්වහම ආණ්ඩුව කිව්වේ මොකද්ද? කතානායකතුමනි, ආණ්ඩුව කිව්වේ තෙල් මිල අඩු කරොත් ඒ වාසිය ලැබෙන්නේ වාහන තියන අයට විතරයි. ඒ නිසා අපි තෙල් මිල අඩුවීමේ වාසිය හැමෝටම ලැබෙන විදියට සාමාන්‍ය මිනිහටත් ගලාගෙන යන විදියට 17 එකෙන් පරිප්පු වලින් සීනි වලින් අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් අඩු කරලා පෙන්නනවා කියලා තමයි තමුන්නාසලා කිව්වේ. නමුත් බලන්න වෙලා තියෙන දේ, අද වෙනකොට තෙල් මිල වාසියක් නැහැ. අඩු කරනවා කියපු සැමන් පරිප්පු සීනි ලූණු සැපද කියලා හපුවා එකකවත් මිල අඩු වෙලා නැහැ. ඒ නිසා ඒවා අඩු කරලා තමුන්නාසලා ගහපු ගැසට් පවා අද මේ රටේ ජනතාවට විහිළුවක් වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව තරම් බඩු මිල අඩු කරන්න ගැසට් ගහපු ආණ්ඩුවක් නැහැ මේ කෙටි කාලය තුල. අඩු ගානේ තමුන්නාසලගේ සතසවත් තමුන්නාසලගේ ගැසට් එක ගණන් ගන්න තිය තත්ත්වෙට අද හැල්ලු වෙලා තිබෙනවා. එතකොට මේ වගේ ආණ්ඩුවකට ජනතාව කියන්න ඕන ෆේල් කියලාද, එහෙම නැත්නම් පාස් කියලාද ජනතාවගේ පැත්තෙන් කියන්න ඕන? ඒ නිසා ගරු කතානායකතුමනි, මේ ආණ්ඩුව රට හදන සෞභාග්‍ය දැක්වේ රචනාවක් වගේ කියපු අද අනිත් පැත්ත කරගෙන හැටි තමයි ජනතාව පැහැදිලිව දකින්නේ. මම ඉතාම කෙටියෙන් තවත් අදහසක් ප්‍රකාශ කරන්න ඕන.
දැන් බලන්න මේ
ආයතනයේදී ආපහු කරලිය
කාලය දැන් අවසානයි.
තව විනාඩි දෙකක් දෙන කතානායකතුමනි. දැන් බලන්න වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප ගැන ආයිමත් අයවැය කියනවා. මේ 1000 ගැන කියපු පළවෙනි වතාව නෙමෙයි. මංගාව තිනවා පෙබරවාරි මාසයේ 5 වෙනිදා හැන්සාඩ් එක. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කරාම අගමැතිතුමා කියනවා මාර්තු පළවෙනිදා ඉඳලා මේක ගෙවනවා කියලා මේ සභාවෙදි කිව්වා. දැන් කියනවා ජනවාරි පළවෙනිදා ඉඳලා කියලා. හැබැයි එක සත්‍යයක්වත් ඊට රජයෙන් වෙන් කළා නැහැ. හාම්පුතුන් පිට තමයි වගකීම පටවලා තියෙන්නේ. අඩුගානේ ජනවසම රාජ්‍ය වැඩි සංස්ථාවගේ ආණ්ඩුව සතු වතුවල කම්කරුවන්ටවත් මේක දෙන්න මුදලක් වෙන් කරාද කියලා අපි අහන්න කැමතියි. කරු කතානායකතුමනි වසරක් යද්දි ෆේල් වුණු මේ ආණ්ඩුවට අපි මතක් කරන්න කැමතියි. අපි 2015 බලයට පත් වුණාම අපේ 62 ලක්ෂයට පළවෙනි අවුරුද්ද අභිමාණයෙන් කතා කරන්න පුළුවන් අවස්ථාවක් අපි උදා කරා. වැරදිච්ච තැන් තියෙනවා, අනන්තවත් තියෙනවා අපිට වැරදිච්ච තැන්. නමුත් කෙටියෙන් මතක් කරොත් මට එක විනාඩියක් දෙන්න. පෙට්‍රල් අඩු කරා, ඩීසල් අඩු කරා, භූමි තෙල් අඩු කරා. පෙට්‍රල් ලීටරේ විතරක් රුපියල් 33කින් අඩු කරේ. ඒ වගේම විදුලි බිල 125කින් අඩු කරා. අවුරුදු හතරක් යනකම් ඒකට අත තිබ්බේ නැහැ. ඒ වගේම ගෑස් දෙපාරක් අඩු කරා. රජයේ සේවකින්ගේ
බෙදුම
1000කින් වැඩි කරා.
මහපොළ
මට තව තප්පරයක් දෙන්න. මහපොළ ශිෂ්‍ය ආධාරයේ 2500 කරා. පාසල් ගොඩනැගිලි රාශියක් හැදුවා. බෙහෙත් මිල අඩු කරා. ඒ වගේම පැනඩෝල් පෙත්ත කාඩ් එක 36ට තිරිච්ච එක 16ට බැස්සුවා. අක්ෂිකාච දුන්නා. පිළිකා රෝගියට සීමාවකින් තොරව බෙහෙත් දුන්නා. ස්ට්‍රෙන්ස් දුන්නා. විශ්‍රාමිකෝ ලක්ෂායකට විශ්‍රාම වැටුප වැඩි කරා. වැඩිහිටි දීමනාව 1000 2000 කරා. සමෘද්ධි දෙගුණේ කරා. ගැබිනි මවුරන්ට පෝෂණ මල්ල දෙන්න 20000 දුන්නා.
හරි.
ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන
කටයුතු කරා.
මම මට තප්පරයක් දෙන්න අපේ මයන්ත දිසානායක මහත්තයා වෙලාවෙන් විනාඩියක් ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන්න ජනමාධ්‍ය ඇමති හැටියට පළවෙනි අවුරුද්ද යනකොට මට පුළුවන් වුණා තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න. ඒ නිසා අද බිල්ව මැව්වා 19.90 කියනකොට සුවසැරිය. අද ඒක තමයි ආණ්ඩුවට මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පනනල බවට පත් වෙලා තියෙන කෙනෙක්ට මතක් කරමින් දින 365ක් ඇතුළත මේ තරම් අසාර්ථක වෙච්ච ෆේල් වෙච්ච ආණ්ඩුවක් මේ රටේ තිබුණද
කියන
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම 2021 අයවැය විවාද අවස්ථාවේ අදහස් කිහිපයක් ප්‍රකාශ කරන ලැබීම පිළිබඳව අපි ලබා දීම පිළිබඳව ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද සයියේ දිනේදී මේ පහුගිය දිනවල බොහෝ දෙනෙක් ගරු කතානායකතුමනි කතා කරනවා මේ කොරෝනා වෛරසය සහ ඒක මර්ධනය කරපු නැත්නම් මේ ව්‍යාප්තිය පාලනය කරපු ආකාරය පිළිබඳව. මෙරටේ ජනතාව දන්නවා මුළු ලෝකයක් කොරෝනා පාලනය කරගන්න බැරි වෙනකොට ලංකාව වෛද්‍ය අංශයන්, රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය එකතු වෙලා මේ වෛරසයේ ව්‍යාප්තිය ඉතාමත් සාර්ථක විදියට පාලනය කරගන්න අපට අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි දෙවැනි රැල්ල කියන කාරණේ තෙළු තුළුදිත් අද වෙනකොටත් අපි ආණ්ඩුවක් විදියට ඒ ගත්ත තීන්දුව තියෙන අධිකව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ ගත්ත තීන්දුව තියෙන අනුව කොවිඩ් ටාස්ක් ෆෝස් එක වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් අනුව ඉතාමත් සාර්ථකව පාලනය කරගෙන යනවා. දැන් කතාබහට ලක් වුණේ මේ වැක්සිනේෂන් එකක් ගැන. ඇයි තාම ඕඩර් කරලා නැත්තේ කියන එක. ගරු කතානායකතුමනි, තාම WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයවත් අනුමත කළා නැහැ. ඒකම ලෝකයේ කිසිම රටක් නිල වශයෙන් තවම ඒ බෙහෙත පිළිබඳව නිශ්චිත තීරණයක් අරගෙන නැහැ. එතකොට අපි ලෝකයේ කිසිම රටක් නිශ්චිත තීරණයක් නොගත්තු දෙයකට අපේ ජනතාව ටෙස්ට් කරන්න අපි දෙන්න ඕනේ. ඒත් දැන් මේ තුමල්ලා කියන්නේ තුමල්ලා බලේ හිටියනම් අපේ රටේ ජනතාව මේ වැක්සින් එකේ පරීක්ෂණ කටයුතු සඳහා ලබා දෙනවා කියන එක. ඒකනේ අහන්නේ. ගිනිපිග්ලා කරන්න. අර ඒ කාලේ අපි පොඩි කාලේ මතකයි ඉස්කෝලේ යන කාලේ කියලා දෙනවා මේ මීයන්ව තමයි පාවිච්චි කරන්න කියලා. ඒතොර දැන් මේ තුමල්ලා කියන්නේ ලෝකේ අනිත් රටවල් මේක පරීක්ෂණ කරනවා. ඉතින් අපේ අයවත් දීපන් ඒකට. ඒ හින්දා ඒ කාලේ කරා ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ එකතරා රටකින් අපි රටවල් කියන්නේ යන්නේ නැහැ. ගෙනල්ලා අපේ රටේ ජනතාව තැලසීමියා රෝගින්ට එක පාවිච්චි කරා. පිළිකා රෝගින්ට එක පාවිච්චි කරා. ඒ හින්දා අපි ඒකට ගරු විපක්ෂ නායකතුමනි අපි ඒකට සූදානම් නෑ. හැබැයි ලෝකේ ලෝක සෞඛ්‍ය සංවිධානය තීන්දුව කරපු දවසට දැන් මේ වැක්සිනේෂන් එක පාවිච්චි කරන මේ බෙහෙත පාවිච්චි කරන සුදුසුයි කියලා එදාට ඒක අපේ රටේ ජනතාවට ලබා දෙන්න කරු කතානායකතුමනි අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒකම පහුගිය ආණ්ඩු කාල සීමා යහපාල ආණ්ඩුව කරු කතානායකතුමනි මේ රටේ සමස්ත ආර්ථික පද්ධති විනාශ කරා. ඒක නම මම පුල පුලා කතා කරන්න යන්නේ නැහැ. ඒක නේ අපි කතා කරන්නේ පළක් නැහැ. හැබැයි ඔබතුමාලා ආයෝජන ගැන අයවැය ලේඛනය ගැන විවේචනය කරනකොට ඔබතුමාලා පහුගිය අවුරුදු පහ කාල සීමාව තුල කරපු දේවල් පිළිබඳව කරු කතානායකතුමනි සම්පූර්ණයෙන් අමතක කරලා කතා කරන්නේ. ඒක අපිට දෙන කණගාටුව. පාස්කුරිදා ප්‍රහාරය ඒ බුද්ධ්‍යංශ වාර්තාවන් නොපිළිගත්තු එක ඒවා අපි පැත්තක තියමු. මේ අතර ඔබතුමාලා අද අපේ ආණ්ඩුව සංවර්ධනයේ සඳහාගත්තු ණය ගැන විවේචනය කරනවා. සංවර්ධනයේ සඳහාගත්තු ණය. අපි ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ සබරින් බොන්ඩ් සරන් තියෙනවා බිලියන 6කට වඩා ඩොලර්. මොකද්ද කළලා තියෙන්නේ කරු කතානායකතුමනි? මොනවද කළලා තියෙන සංවර්ධනේ? බිලියන 6කට වැඩි. අවුරුදු 10කට. එහෙමනම් 2018 19 කාලේ ගත්තුවට ඔබතුමාලා ගත්තුවට 20යි 29 වෙනකොටත් අපිට ගෙවන්න වෙනවා කරු කතානායකතුමනි. හැබැයි ඒවා ගත්තු ක්‍රියාමාර්ගයන් මොකටද ගත්තේ? මොනවද හදපු දේවල්? පිළිබඳව අද ඔබ තමුන් ආසෙලාට කියන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඔබ තමුන් ආසෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි පරිදිච්චායටයි දෙහි කපලා ඇඟ බේර ගන්න උත්සාහ කරනවා. ඒකම හරියන්නේ නැහැ. මොකද මෙතුමල්ලගේ ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායක විදිහට හිටියා එදා නිවාස ඇමතිවරයා. අවුරුදු 5ක් පෙළපාලේ පෝස්ටර් ගහලා කටවුට් ගහලා වනජීවි කලාප ටික සුද්ධ කළා ණය දුන්නා. පුරාවිද්‍යා කැණීම් කරපු තැන් අයින් කරලා ඩෝසර් කරලා ණය දුන්නා. ණය දීලා කරු කතානායකතුමනි හැදුවේ ගෙවල් 7000යි. ණයට අහිංසක දුප්පත් මිනිසුන්ගේ නිවාස ප්‍රශ්නේ විසඳනවා කියලා මිනිසුන්ගේ නායකාරයෝ බවට පත් කරා. මේක තමයි ඇත්ත කතාව. ඒක ඔබතුමාලා දන්නවා. ඔබතුමාලා නොදැක්ක වගේ හිටියට ඔබතුමාලා ඒක දන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කරපු වැඩේ වැරදි කියලා ඔබ දන්නවා. අර ලුණුගම්වෙර ගිහිල්ලා ගම්මානයක් හැදුවා. ගම්මානයක් හදලා බලනකොට ඒකම වනජීවි කලාපයක්. දැන් ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ නම දාලා හැදුවේ. දැන් ඒක මං කව රක්ෂිතය කියලා නම් කරන්නයි කියලා මිනිස්සුගේ නමේ. ඒ මිනිස්සුන්ට පදිංචි වෙන්න බෑ. මේ පහුගිය අවුරුද්දට අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව, මහින්ද රාජපක්ෂ සමැතිතුමාගේ ආණ්ඩුව මේ වෙනකොට ගෙවල් 7000ක් ආධාර දීලා හදලා අවසන් කළ දිනව කරු කතානායකතුමනි 7000ක්. අපි මේ අවුරුද්ද අවසන් වෙනකොට මේ 7000 ගෙවල් 10000ක් බවට පත් කරනවා කරු කතානායකතුමනි. ගෙවල් 10000ක් අපි හදනවා. හැබැයි ඒ සජිත් ප්‍රේමදාස මහත්තයා කරා වගේ ණය දීලා හදන ගෙවල් නෙවෙයි ආධාර දීලා. ඔබතුමාලා පහුගිය කාලේ අපේ මගේ ගමට ඇවිල්ලා සජිත් මහත්තයා ගෙවල් ගාව. අම්මේ මුල් ගල් තිබ්බා මතකයිනේ. මේ උත්සව තිබ්බා. කො මුල් ගල? මුල් ගලත් හුරු ගල වංගිල ඔබතුමාලාගේ ආණ්ඩුව කාලෙම. ලෝකේ ලොකුම තෙල් පිරිපහදුව දානවා කිව්වා. ලෝකේ ලොකුම ටයර් නිෂ්පාදන කාර්ය දානවා කිව්වා. මේ වෙල්ගමැම්මත්තුමාත් මාත් ගිල ගුටි කෑවා මතකද ඔබතුමාට? ඔබතුමාටත් ගෙවුවා මේ අය. දැන් ඔය ළඟින් වාඩි කරන් හිටියානේ. අපි මතකයිනේ. කො මුල් ගල? තනි කර කරු කතානායකතුමනි බොරුවක් කරේ. විදේශ ආයෝජන ගේනවා කියලා තනි කර බොරුවක් කරා. ඒ විතරක් නෙවෙයි. ඔබතුමාලා කුණු කොල්ලෙට හම්බන්තොට වරාය විකුණා. කුණු කොල්ලෙට හම්බන්තොට වරාය විකුණලා වරායට ආපු ආයෝජන සියල්ලම ඔබතුමාලා ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවේ නැහැ. අපේ කාලේ අස්සම් කරපු ගිවිසුම් පවා ඔබතුමාලා මගේ හැරියා. හැබැයි අපි ආණ්ඩුව බලයට අවිල කරු කතානායකතුමනි දැන් අවුරුද්දයි. ඊ අපි අස්සම් කරා ටයර් කර්මාන්තශාලාවකට හම්බන්තොට වරාය. අර ඔබතුමාලා අස්සම් කරා වගේ අර හොරණ පැත්තේ දානවා කියන තාම හදනවා ඒක. අවුරුදු 5ක් හදනවා බිල්ලිම. වොක්සගන් එක. ඒක අමතක වුණා. හැබැයි ඔබතුමාලා වොක්සගන් කර්මාන්තාරව හදලා තිබුණා නම් සජිත් මහත්තයා රනිල් මහත්තයා ඉස්සරහ සීට් එකේ වාඩි කරගෙන කුරුණාගෙන ඉඳලා තල්ලු කරන්ගෙන වෙලාව. කොළඹට. මොකද්දුනේ? මේක තමයි කරු කතානායක පොස්ට් පොල් ගස් ටිකක් කපාගෙන ගියා. ඊ අපි අස්සම් කරා ගිවිසුමක් ටර් කර්මාන්ත ශාලාවක් දාලා. දොර මිලියන 300යි පළමු ආයෝජනය. දෙවැනි අදින තවත් දොර මිලියන 300ක් ආයෝජනය කරනවා. ඒ විතරක් නෙවෙයි පොත් සිටියට ඩොලර් බිලියන එක ආයෝජනය මේ වෙනකොට අපි සාකච්ඡා කරගෙන යන පෞද්ගලික අංශෙන් ගරු කතානායකතුමනි විදේශ ආයෝජන කියන අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා ණය නෑ මේ ණය නෙවෙයි මේ ආයෝජන අපි ණය ගත්තා අපි ණය ගන්නවා අපි ණය ගන්නේ යටිදල පහසුකම් හදන්න යටිදල පහසුකම් හැදුවොත් තමයි ගරු කතානායකතුමනි ආයෝජන ලංකාවට එන්නේ අපි මහා පරිමාණ ආයෝජන ඒ හම්බන්තොට වරාය අපි අස්සම් කරපු ගිවිසුමත් එක්ක ඍජුහා වක්‍ර රැකියා 2000ක් ඊළඟ අවුරුදු දෙකම ආරතුල ඇති වෙනවා ඒ වගේම ටයර් මිලියන 9ක් අවුරුද්දකට පිටරට යවන්න පුළුවන් අපි අපේක්ෂා කරන ආදායම විදේශ විනිමය ඩොලර් මිලියන 300යි ඒ කියන්නේ අදට ලංකාවේ සම්පූර්ණ විදේශ විනිමය වගේ 100%ක් එක කර්මාන්ත ශාලාවකින් අපි හම්බන්තොට අපේ රටේ ආර්ථිකයට ලබා දෙන අපි කටයුතු කරනවා ඒ වගේම මේ මහා පරිමාණ ව්‍යාපෘති වලින් අපි අධිකරු අගමැතිතුමා ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ව්‍යවසායකයෝ හදන එක අපි හදන්න ඕනේ ව්‍යවසායකයෝ අපි හැමදාම යැපෙන්න හදලා හරියන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි අපි හදන්න ව්‍යවසායකයෝ ව්‍යවසායකයෝ තමයි ගරු කතානායකතුමනි රැකියා උත්පාදනය කරන්නේ මෙරටේ තරුණ පරම්පරාව ව්‍යවසායක බවට පරිවර්තනය කරන්න ඕනේ අපි පහුගිය දවසේ මුලතිව් වලට යනකොට මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවගේ 48%ක් සමෘද්ධිලාභී අපිට සතුටු වෙන්න බෑ සමෘද්ධිලාභී 47%48%කට අපි දිස්ත්‍රික්කයේ ජනතාවගේ 48%කට සමෘද්ධි දුන්නා කියලා මාතලේ 33ක් සමෘද්ධිලාභී අපිට ඒකට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි එමනම් මේ සමෘද්ධිලාභින් වුණ පවුල් සමෘද්ධියේ මුදවගෙන රටේ ජේසී ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන පිරිසක් බවට අපි පරිවර්තනය කරන්න ඕනේ ලංකා ව්‍යවසායකයන්ගේ ප්‍රතිශතය 104යි ගරු කතානායකතුමනි 104යි ලෝකයේ දියුණුවෙන් රටවල 125 28 ක ප්‍රමාණයක ජනතාවක් තරුණ පිරිසක් ව්‍යවසායකයෝ බවට පත් වෙලා ඉන්නවා මේක තමයි යථාර්ථය අපි හැමදාම ආණ්ඩුවේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරන යැපෙන්න හදනක නෙමෙයි අපේ යුතුකම අපි මේ රටේ යපන්න හදන්න ඕනේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න පුළුවන් පිරිසක් අපි රටේ ගොඩනගන්න ඕනේ කරු කතානායකතුමනි ඒ නිසා අපේ අයවැය ලේකනය තුල ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියන එක අපි ඔබ තමුන් ආසන මතක් කරන්න ඕනේ ඒකේ තරුණ කටයුතු අමාත්‍යාංශයේ විදිහට අපේ අමාත්‍යාංශය වෙන්න පුළුවන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන්න පුළුවන් ධීවර අමාත්‍යාංශය වෙන්න පුළුවන් අපේ දයාසිරි ජයසේකර අමාත්‍යාංශය අමාත්‍යාංශය මේ සියල්ලෙම අපි බලාපොරොත්තු වෙන රටේ ව්‍යවසායකයෝ ඇති කරන්නේ ඊයේ දිනේ අපි බන්දුල ගුණරත්න අමාත්‍යාංශ දෙක ගිහිල්ලා තරුණ ව්‍යවසායකයෝ 1000ක් කියු ෂොප් කියලා ගමේ ආර්ථිකයට දායකත්ව දෙන්න පුළුවන් දේශීය නිෂ්පාදන විකුණන්න පුළුවන් ව්‍යවසායකයෝ බවට පරිවර්තනය කරන්න. නැත්නම් සුපර් මාකට් කන්සෙප්ට් එකක සංකල්පයේ ගමට ගෙනියන්න. අවශ්‍ය වැඩපිළිවෙල අපි ඊයේ දිනේදී ආරම්භ කරා කරු කතානායකතුමනි. ලබන අවුරුද්ද වෙනකොට අපි අපේක්ෂා කරනවා ඊළඟ අවුරුදු කිහිපය ඇතුළත ගම ඇතුළ ව්‍යවසායකයෝ 1000ක් ඒ තුන නිර්මාණය කළා ගමේ ආර්ථිකයට දේශීය නිෂ්පාදන වලට ප්‍රමුඛතාවය දෙන ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පරිවර්තනය කරන්න. ඒ විතරක් නෙවෙයි යටිදල පහසුකම් දිලිප ප්‍රජාරාජිකරු අමතුමා ඉන්න මන්ත්‍රීතුමා ඉන්න පහුවෙදා අපි දැක්ක මාළු කනවා ඔබතුමා මාධ්‍ය නම් කිව්වා ෆ්‍රෙෂ් මාළු කියලා හැබැයි ඊට කලින් කිව්වා ඊට කලින් දවසේ උදේ ගත්තුවා කියලා එහෙනම් අනිත් පාර ගන්නකොට වැල්ලෙන් මරන් කෑවොත් හොඳයි ඒ කෙසේ වෙතත් මේ ගහගන්න පොඩ්ඩක් ඔබතුමාට මේක වැදගත් දැන් අපේ කාන්තේ විජේසේකර අමතුමා ඉන්න ඩග්ලස් අපේ දේවානන්ද අමතුමා ඉන්න අපි මේ අවුරුද්ද වෙනකොට රැකව මාවැල්ල ගන්දර කුඩාවැල්ල දීවර වරායවල් වැඩ කටයුතු අපි ආරම්භ කරනවා ඒකෙන් බේරුවල දීවර වරාය කුඩාවැල්ල දීවර වරාය අලුත් වැඩියා කිරීමේ කටයුතු ඔබතුමා දන්නවා කුඩාවැල්ලට අපිට ගහ ගන්න ඕනේ මේ ටෙන්ට් එක ඒ සියල්ලම මුදල් වෙන් කරලා තියෙන්නේ ඒකම පොයින්ට් පේඩ් වරායත් ආබතුමා කියන්නේ කියලා දෙන සර් විනාඩියක් විතර පවුනේ මේ විනාඩියයි නායකතුමනි විනාඩියෙන් කියනවා ඔය රැකව මාවැල්ල අමු මාළු කාලා හරි දීවරයාගේ පස්සේ විසඳ ගන්න මාල්ටි ගුරු යන වැඩපිළික් කරයි මම අමු මාළු කාලා හරි ඒක පස්සේ තියන ඔය වරාල්ටි ඔක්කොම ආරම්භ කරේ මම ඔබතුමා වරාය යහපාල රජේ හරි අපි කරගෙන යන්න ඔබතුමාටත් කර මම කියන ඔබතුමාටත් කරගෙන යන්න ඔබතුමාටත් මුල්ගල තියෙන දවසේ එන්න කියනවා ඔබතුමා වරාය මිනිස්සු අනාථ වෙලා ඉන්න පොඩ්ඩ ඒක නම් ඔබතුමා කාලයත් අවසන් වෙනවා මේ වෙලේ හරි විනාඩියක් දෙන්න කරුවා තමයි ඒකම කරු කතානායකතුමනි හම්බන්තොට වරාය අලුත් වැඩියා කරන්න වගේ යාපනේ පොයින්ට් පේඩ් වරාය අලුත් වැඩියා කරන්න අලුතෙන් හදන වැඩපිළිවෙල අපි ආරම්භ කළා දිනවා ඒ නිසා අපි ගරු ඇමතිතුමනි ඔබතුමාත් එක්කම බැනගන්න යන්නේ අපි ඒක ගමේ පොඩි කාලේ නම් මාව දන්නවා මාව බලාගෙන තියෙනවා ඒ හින්දා මම මුකුත් කියන්න යන්නේ නැහැ හැබැයි කෙසේ වෙතත් ගරු කතානායකතුමනි අපි මේ රටේ ව්‍යවසායකයෝ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල මේ අයවැයෙන් ක්‍රියාත්මක කරනවා ඒ තුළ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා කියන එක මතක්